අද රජරට ගුරු ගෙදරින් අපි මේ පැයේ ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ ඉතිහාසය පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර ගල්නෑව මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය ත්‍රිමති ඒකනායක මහත්මයාට.
ආදරණීය දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ වැඩසටහන මේ මොහොතේදී සවන් දෙන ආදරණීය ශ්‍රාවකයන් සියලු දෙනාටත් සුබ දවසක් වේවා, සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මා මුලින්ම ප්‍රාර්ථනා කරමින් අපේ වැඩ කටයුතු ටික අද දවසේ ආරම්භ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සුපුරුදු ලෙස සඳුදා දවසේ රජරට සේවයේ මඟින් විකාශනය කරන හවස 4 සිට 5 දක්වා විකාශනය කරන ගුරුගෙදර වැඩසටහන් මාලාවේ ඉතිහාස විෂය සම්බන්ධව වැඩසටහන් තමා මෙතෙක් කාලයක් මන්දන මාස 3කට එහා ගිය කාලයක් පුරා ක්‍රියාත්මක වුණ ඉතිහාස වැඩසටහන් මාලාව. ඒ ලෙසම අද දවසේ සුපුරුදු ලෙස ඉතිහාස වැඩසටහනක් එන්නත ඉතිහාසයේ පාඩමක් ඔබ සමග සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 11 වසර විෂය නිර්දේශයේ තුල තියෙන පස්වෙනි පාඩම බ්‍රිතාන්‍ය යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය කියන පාඩම ඇසුරෙන් අද දවසේ අපි තරුණ කාරණා සාකච්ඡා කිරීමට බඳුන් කරනවා. එමනම් දීපුතේ අප මෙතෙක් කාලයක් මම හිතන ගිය සතියේ ඉතිසල්ලා සතිය සහ සති කිහිපයක් පුරා අපි ලංකා ඉතිහාසයට සම්බන්ධ වූ පාඩම් තමා සාකච්ඡා කළේ. මේ පාඩමත් අධ්‍යන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ දෙවනි කොටස ප්‍රශ්න අපි දන්නවා 6කින් සමන්විත වෙනවා. ඒ ප්‍රශ්න 6ම ලංකා ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්නයි. ඔබට ලැබෙන්නේ 10 වසර සහ 11 වසර විෂය නිර්දේශයේ තුල තියෙන ප්‍රශ්න ආකාරයෙන් මේ පාඩම් වල තියෙන විෂය කරුණු ප්‍රශ්න ආකාරයෙන් ඔබට ලැබෙනවා. එහෙමනම් අප අද දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 11 වසර විෂය නිර්දේශයේ තුල තියෙන බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය කියන පාඩම සාකච්ඡා කරන්න. එහෙමනම් දීපතේ අපි පාඩම සඳහා ප්‍රවේශ වෙමු. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී මීට පෙර අපි සාකච්ඡා කරා දේශපාලනමය වශයෙන් ඇති වූ වෙනස් වීම. එහිදී අපි සාකච්ඡා කරා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හා ඒ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ තුලින් ලාංකිකයන්ට දේශපාලනයට දේශපාලන කරලියට ප්‍රවේශ වීමේ අවස්ථාව උදා වුණු ආකාරය පිළිබඳව සහ දේශපාලන තුළ වගකීම් දැරීමේ අවස්ථාව උදා වුණු ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරා. එහෙනම් දරුවනේ මේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළ එලෙස දේශපාලන වෙනස් වීම ඇති වුණේ යම්සේද ඒ හා සමාන ලෙස සමාජ ක්‍රමයේ තුළ සමාජ පරිවර්තනයක් රසක් ඇති වුණා. එහෙනම් අපි මේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ලංකාවේ සමාජ ආර්ථික පරිවර්තනයක් සිදුවීමට පෙර මෙරට තුල තිබුණු සමාජ ආර්ථික පසුබිම කෙලෙසද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත යුතුයි. එමනම් අපි දන්නවා ඔබ සියලු දෙනාම ශ්‍රී ලංකාවේ රාජධානි පිළිබඳව කතා කරද්දී රාජාණ්ඩු සමය පිළිබඳව අවධානය යොමු කරද්දී දිගු කාලයක් පැවතුණු විරාජමාන වූ රාජධානී බවට පත් වුණේ අනුරාධපුර රාජධානිය. අනුරාධපුර රාජධානිය. එහෙමනම් මේ අනුරාධපුර රාජධානිය සියවස් 15කට ආසන්න කාලයක් විරාජමාන වුණා. මේ සියවස් 15ක කාලය තුල සිටම ලංකාවේ ආර්ථික හා සමාජීය පසුබිම ගොඩනැගෙන්න පදනම වැටුණා. ඒ කාලයේ සිටම ලංකාවේ ආර්ථික හා සමාජීය සංස්කෘතික පසුබිම ගොඩනැගෙන්න පදනම වැටුණා මෙන්න මේ අනුරාධපුර යුගයේ සිට. එත් එක්කම දුවේපුතේ ඔබ දන්නවා 16 වන සියවස ආරම්භ වන විට 16 වන සියවස ආරම්භ වන විට ඒ කියන්නේ 1500න් පස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරිවර්තනයන් වල යම් යම් වෙනස්කම් ඇති වෙන්න පටන් ගත්තා. ඒට ප්‍රධාන හේතුව බවට පත්ුණේ දුවේපුතේ 16 වන සියවසේ ආරම්භයේ සිටම 18 වන සියවසේ අවසානය දක්වා 16 වන සියවසේ ආරම්භයේ සිටම 18 වන සියවසේ අවසානය දක්වාම වසර 300කට වැඩි ආසන්න කාලයක් වසර 300කට ආසන්න කාලයක් එහෙම නැත්නම් සියවස් 3කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පාලනය කරේ පෘතුගීසීන් සහ ලන්දේසීන් කියන බටහිර ජාතීන්. ඒ කියන්නේ 16 වන සියවසේ ආරම්භයේ සිටම අපි බටහිර ජාතීන්ට නතු වූ යටත් විද්‍යාවක් බවට පත් වුණා. බටහිර ජාතීන්ට නතු වූ යටත් විද්‍යාවක් බවට අපි පත් වුණා 16 වන සියවසේ සිටම. නමුත් ඔවුන්ට කිසි විටකත් පෘතුගීසීන්ටවත් ලන්දේසීන්ටවත් කිසි විටකත් මුළු දිවයිනම තමන්ගේ ආධිපත්‍යය නතු කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. මුළු දිවයිනම තමන්ගේ ආධිපත්‍යය නතු කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ දරුවනි. ඒ නිසා පෘතුගීසීන් ලංකාවට පැමිණෙන වර්ෂයේ සිට, ඒ කියන්නේ 1505 සිට ලන්දේසීන් මෙරටින් තමන්ගේ පාලනය අවසන් කරලා පිටව යන තෙක්, ඒ කියන්නේ 1796 තෙක්, ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට නතු කර ගැනීමේ දක්වා මේ කාලය තුලදී ඔවුන්ට ලැබුණේ ශ්‍රී ලංකාවේ විරලබඩ ප්‍රදේශ. ඒ නිසා ශ්‍රී ලංකාවේ විරලබඩ ප්‍රදේශ තුල ඔවුන් පෙර පැවති, ඒ කියන්නේ රාජාණ්ඩු සමය තුල දිගු කාලයක් පුරා පැවතුණු ලංකාවේ ආර්ථික ක්‍රමය ඔවුන් යම් තාක් දුරට වෙනස් කරා. ප්‍රධාන වශයෙන්ම පෘතුගීසීන් ලන්දේසීන් අපේක්ෂා කළේ ශ්‍රී ලංකාවේ විරලබඩ ප්‍රදේශවලින් විශාල ආදායමක් උපයාගෙන මේ අපනයනය පෙරදරි කරගත් ආර්ථිකයක් ගොඩනැගීම තමයි ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වුණේ. ඒ නිසා ඔවුන් දැඩි තරඟකාරී ලෙස මේ විරලබඩ ප්‍රදේශවල විශේෂයෙන්ම කුරුඳු එත් එක්කම ගම්මිරිස් මෙන්න මේ වාගේ කුරුඳු ගම්මිරිස් වැනි මේ වැවිලි භෝග ආශ්‍රිතව එහෙම නැත්නම් මේ වතු භෝග ආශ්‍රිතව ඔවුන්ගේ ආදායම් උපයා ගැනීම සඳහා මේ වගා කටයුතු සිදු කරා. විශේෂයෙන්ම ලන්දේසි පාලන සමය තුලදී වෙරළේ සිට ගව්වක් රට ඇතුළට සම්පූර්ණ ප්‍රදේශයේ 1766 ගිවිසුමෙන් ලබා දෙන්න කීර්තිසිහ රාජසිංහ රජතුමාට අවස්ථාව ලැබුණානේ. අවස්ථාව ලැබුණා කියන්නේ ඔහුට සිදු වුණා. මොකද ලන්දේසීන්ගේ බලපරාක්‍රම යාමුවේ කීර්තිසිහ රාජසිංහ රජතුමාට යුද්ධයක් කරන්න තරම් යුදමය ශක්තියක් නොතිබුණු නිසා රජතුමාට සිද්ධ වුණා 1796 ලංකාවේ විරලබඩ ප්‍රදේශ ගව්වක් රට ඇතුළට, සිංහල ගව්වක් රට ඇතුළට දෙන්න විරලයි සිට. ඒ නිසා පෘතුගීසීන්ට සාපේක්ෂව ලන්දේසීන් ශ්‍රී ලංකාවේ සමාජයේ තුලට යම් යම් දේවල් හුරු කරා, යම් යම් දායාදයන් ලබා දුන්නා. ඒ නිසා මේ ප්‍රදේශ තුල විශේෂයෙන්ම කුරුඳු වගාවට ප්‍රමුඛතාවය ලන්දේසීන් ලබා දීමේ ප්‍රතිඵලයක් බවට පත් වුණේ දුවේ පුතේ එතෙක් ඒ ප්‍රදේශවල පැවති, ඒ කියන්නේ ලන්දේසීන් සතුව ශ්‍රී ලංකාවේ තිබුණු විරලබඩ ප්‍රදේශවල කෘෂිකාර්මික ආර්ථික සමාජීය රටාව ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගත්තා. නමුත් පෘතුගීසීන් හා ලන්දේසීන් විරලබඩ ප්‍රදේශ පාලනය කරත් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ විශාල ප්‍රදේශයක් මේ වන විට උඩ රට රාජධානීට අයිති වෙලා තිබුණා. බොහොම සුළු ප්‍රදේශ කිහිපයක් තමයි මේ ලන්දේසීන් සහ පෘතුගීසීන් පාලනය කරේ උඩ රට ප්‍රදේශයට සාපේක්ෂව. ඒ නිසා අර පෙරසිරි පැවති සිරිත් විරිත් සම්ප්‍රදායන් පාලන කටයුතු සේම සමාජය තුළ පෙර පැවති ආර්ථික සංස්කෘතික රටාව එලෙසම උඩ රට ප්‍රදේශ තුල ව්‍යාප්ත වුණා. නමුත් දුවේ පුතේ ඉංග්‍රීසීන් 1796 ලංකාවේ ලන්දේසි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අල්ලගෙන ඔවුන් ලංකාවේ බලය පිහිටුවා ගත්තා. නමුත් 1815 තමා දුවේ පුතේ ඔවුන් සියලුම ප්‍රදේශ, ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ ඔවුන් සතු කරගත්තේ. එහෙමනම් පෘතුගීසීන්ට සාපේක්ෂව, ලන්දේසීන්ට සාපේක්ෂව ඉංග්‍රීසි පාලන සමය තුල දුවේ පුතේ ලංකාවේ සමාජ පරිවර්තනය රැසක් ඇති වෙන්න පටන් ගත්තා. ආර්ථික පරිවර්තනය රැසක් වෙන්න පටන් ගත්තා. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ මේ ඉංග්‍රීසි පාලන සමය තුලදී, නැත්නම් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී මෙරට සමාජයේ තුල ඇති වූ පරිවර්තනයන් මොනවද? එහෙමනම් අපි මුලින්ම අවධානය යොමු කරමු දුවේ පුතේ ඉංග්‍රීසි පාලන සමය තුලදී, නැත්නම් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ තුල ඇති වූ වෙනස් වීම මොනවද? කියන දේ පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඉංග්‍රීසි පාලන සමය තුලදී කොහොමද ඔවුන් ලංකාවේ ආර්ථිකය වෙනස් කරේ? ඔවුන්ගේ පාලන සමය තුලදී අලුතින් මොනවාගේ ආර්ථික සංකල්පද ලංකාවට හඳුන්වා දුන්නේ? ඒ සංකල්ප තුල මොනවාගේ ආර්ථික වෙනසකටද ශ්‍රී ලංකාව භාජනය වුණේ? ඉතින් මෙන්න මේ වාගේ කරුණු කාරණා රැසක් අපි කතා කරනවා මේ ඉංග්‍රීසින්ගේ පාලන සමය තුලදී ආර්ථිකයේ ඇතිව වෙනස් වීම සම්බන්ධව. ආර්ථිකයේ ඇතිව වෙනස් වීම සම්බන්ධව. එහෙනම් දීපතේ අපි එකින් එක පෙළගස්සමු බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ශ්‍රී ලංකාවේ ආර්ථික රටාවේ ඇති වූ වෙනස් වීම මොනවාද? මොනවාගේ වෙනස් වීමද ආර්ථික රටාව තුල ඇති වුනේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී? බොහෝ දුරට මේ ආර්ථික රටාවේ වෙනස් වීම දීපතේ ඇතිවීම ආරම්භ වෙන්නේ මුළු දිවයිනම ඉංග්‍රීසියෙන් නතු කර ගැනීමෙන් පස්සේ, කියන්නේ 1815 සිට. නමුත් දීපතේ එලෙස ආරම්භ වන ආර්ථික රටාවේ වෙනස් වීම, සමාජීය රටාවේ වෙනස් වීම වඩාත් වේගවත් වුණා. විශේෂයෙන් 1833 කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ තුලින් අපේ රටට හඳුන්වා දුන්නු යම් යම් යෝජනා නිසා ලංකාවේ ආර්ථික රටාවේ සහ සමාජය තුල ප්‍රබල වෙනස්කම් නැති වුණා. ඔබට මතක ඇති මම මුලින්ම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී දේශපාලන වශයෙන් ඇති වූ වෙනස් වීම වලදී මම පුළුල් ලෙස සාකච්ඡා කළා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ සමග ඇති වෙච්ච දේශපාලන ආර්ථික සමාජීය ආණ්ඩුක්‍රම පරිවර්තනයන් පිළිබඳව. අන්න ඒ වාගේ ඊට වඩා එහා ගිය පුළුල් විග්‍රහයක් දුවේ පුතේ අපි මෙතනදී සිද්ධ කරනවා. විශේෂයෙන්ම දේශපාලන වශයෙන් ඇති වූ වෙනස් වීම වලට වඩා දරුවනේ අපි අද දවසේ කතා කරන්නේ මේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ආර්ථික වශයෙන් ඇති වූ වෙනස් වීම. ඒ වෙනස් වීම වඩා වේගවත් කළේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණත් සමගය කියන දේ ඔබට පැහැදිලි වේවි. මෙන්න මේ කරුණු කාරණා ටික සාකච්ඡා කරලා අවසාන වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ ඉංග්‍රීසි පාලන සමය තුලදී ඇති වූ වෙනස් වීම අතර වඩා වැදගත් උනේ කෝල්බ්‍රුක් යෝජනා. ඔබ දන්නවද බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ශ්‍රී ලංකාවේ ප්‍රබලම හැරවුම් ලක්ෂය බවට පත් උනේ මෙන්න මේ කෝල්බ්‍රුක් විසින් ඉදිරිපත් කළ යෝජනා. ඔහුගේ බොහෝ යෝජනා පිළිබඳව අපි සාකච්ඡා කළා. අපි මෙතනදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඔහුගේ යෝජනා තුලින් මොනවාගේ ආර්ථික පරිවර්තනයක්, මොනවාගේ ආර්ථික වෙනස් වීමක් මෙරට තුල සිදු වුණාද යන්න පිළිබඳව. එහෙනම් දුවේ පළවෙනි කරුණ විදියට මා ගන්නා කෝල්බ්‍රුක් කොමිසම මගින් ඇති කළ යෝජනා නිසා ඇති වූ ආර්ථික වෙනස් වීම. ආර්ථික වෙනස් වීම පළවෙනි කරුණ විදියට මම ගන්නම් දුවේ පුතේ නව ඉඩම් ප්‍රතිපත්තියක්. එහෙම නැත්නම් රජයේ නව ඉඩම් විතිනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඔන පුතේ පළවෙනි ආර්ථික වෙනස් වීම බවට පත් වුණේ රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය ආරම්භ කිරීම. රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම. ඒකට මූලික හේතුව වුණේ දුවේ පුතේ මේ ඉංග්‍රීසීන් විසින් ලංකාවට වතු වගාව හඳුන්වා දුන්නා. මොකද ලන්දේසීන් උපයාගත්තු කුරුඳුවල ආදායම මොනම වෙලාවකවත් ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී උපයා ගන්න බැරි වුණා. ඒ නිසා ඉංග්‍රීසීන් ඊට විකල්ප විදිහට, ඒ කියන්නේ කුරුඳුවලට විකල්පයක් විදිහට දුවේ පුතේ මුලින්ම කෝපි වගාව හඳුන්වා දෙනවා. තේරුණා? කෝපි වගාව හඳුන්වා දෙනවා. එහෙනම් මේ කෝපි වගාවට පස්සේ කාලේදී තේ වගාව, රබර් වගාව වැනි වගාවන් හඳුන්වා දුන්නාට පස්සේ මේවා සිදු කරන්න, විශේෂයෙන් මේවා මහා පරිමාණයෙන් සිදු කරන්න. නිසා මේ මහා පරිමාණයෙන් සිදු කරන්න නම් අතිවිශාල ඉඩම් ප්‍රමාණයක් ඕනේ. ඒ නිසා මේ වන විට උඩරට තිබුණු නීති රීති තමයි වෙනත් කිසිදු විජාතික බලවේගයක යුරෝපා ජාතියකට ඉඩම් මිලදී ගැනීම හැකියාවක් තිබුණේ. නමුත් කෝල්බ්‍රුක් කොමිසම විසින් සිදු කරේ දුවේ පුතේ මේ රජයේ ඉඩම් ඕනෑම පුද්ගලයෙකුට, විශේෂයෙන්ම වතු වගාවට ධනය ආයෝජනය කර ඕනෑම පුද්ගලයෙකුට මේ ඉඩම් මිලදී ගැනීම සඳහා සුදුසු පරිසරයක් ඇති කරා. එහෙමනම් මේ රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තිය තුලින් සිද්ධ වුණේ මේ උඩරට ප්‍රදේශයේ තුල තියෙන ඉඩම් බොහෝ දෙනෙක් වැවිලිකරුව මිලදී ගැනීමත් එක්ක ඇතැම් පිරිස් වලට ඉඩම් අහිමි වීමේ තත්ත්වයක් ඇති වුණා. විශේෂයෙන්ම 1840 අංක 12 දරන ඉඩම් හත්පත් කර ගැනීමේ පනත හඳුන්වා දීම. බොහෝ දෙනා මේක මුඩුබිම් පනත කියලා කියන උදේ පුතේ නමුත් මුඩුබිම් පනත එන්නේ පුතේ 1897 1840 අංක 12 දරන මේ පනත ඉඩම් අත්පත් කර ගැනීම පනත එහෙනම් මෙවැනි පනත් ක්‍රියාත්මක කරමින් සිදු කරේ රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කරලා වතු වගාවට අවශ්‍ය ඉඩම් මිලදී ගැනීම එහෙනම් ද්වීපතේ පළවෙනි ආර්ථික වෙනස් වීම විදියට මා සාකච්ඡා කළේ රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම. ඊට පස්සේ රාජාණ්ඩු සමය තුල තිබුණු තවත් වැදගත්ම කරුණක් තමයි දරුවනේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. එහෙනම් ද්වීපතේ රාජාණ්ඩු සමය තුල ඉඳලම මේ රාජකාරී ක්‍රමයේ පිළිබඳව දැනුවත් වෙලා හිටිය කියන්නේ රාජකාරී ක්‍රමයට මිනිස්සු බැඳිලා හිටියේ. රාජකාරී ක්‍රමය ගත්තාම අපි දන්නවා ඉඩම් භුක්තිය මත පදනම් වූ රාජකාරී ක්‍රමයක් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයක් කියලා දෙකක් තිබුණා. කෝල්බෘක් යෝජනා තුලින් දරුවනේ මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරා. ඔවුන් හිතුවේ මේක ශ්‍රම සූරා කෑමක් කියලා. එනිසා ඔවුන් ශ්‍රම සූරා කෑමක් කියන තත්ත්වයේ සිට මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරා. ඒත් එක්ක මෙහි යටි අරමුණනි ඉතා පහසුවෙන් ලාභදායී ලෙස මේ වතු වගාවට අවශ්‍ය ශ්‍රමිකයින් ලබා ගැනීම. එනිසා මේ ශ්‍රමිකයින් ලබා ගැනීමට ඒත් එක්කම ශ්‍රම සූරා කෑමක් කියලා හිතපු කෝල්බෘක් යෝජනා තුලින් මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරලා දැම්මා. එහෙමනම් ද්වීපතේ මා මේ වෙන විට ඉංග්‍රීසි පාලන සමය තුල බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී සාකච්ඡා කළ ආර්ථිකමය වශයෙන් ඇතිව වෙනස් වීම දෙකක්. එකක් තමයි අපි කතා කරා නව ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම. දෙවෙනි කාරණේ විදිහට කතා කරා දරුවනේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. ඒත් එකම තවත් ආර්ථික වෙනස් වීමක් විදිහට ද්වීපතේ මා සාකච්ඡා කරන්න කරුණක් විදිහට ඔබට ඉදිරිපත් කරන්න මෙතෙක් කලක් රජයේ සතුව පැවති වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. එහෙනම් තුන්වෙනි කරුණ විදිහට මා කතා කරන්නේ රජයේ සතුව පැවති වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම. විශේෂයෙන්ම මේ වන විට කෝල්බෘක් ලංකාවට පැමිණෙන විට කුරුඳු සහ ලුණු වෙළඳාමේ අයිතිය වෙළඳාමේ සිදු කිරීමේ පරම අයිතිය තිබුණේ රජයට. පෞද්ගලික අංශයට මේ සඳහා අවස්ථාවක් හිමි වුණේ නැහැ. ඒ නිසා කෝල්බෘක් යෝජනාවක් විදිහට ද්වීපතේ මේ රජයේ සතුව කුරුඳු හා ලුණු වෙළඳාමේ ඒකාධිකාරී අයිතිය අහෝසි කරලා දාලා පෞද්ගලික ව්‍යවසායකයින්ටත් මේ වෙළඳාමට ප්‍රවේශ වෙලා දැඩි තරඟකාරී ලෙස ප්‍රවේශ වීමේ අවස්ථාව වෙළඳාමේ නිරත වීමේ අවස්ථාව උදා කරලා දුන්නා. ඔන්න තුන්වෙනි යෝජනාව. හතරවෙනි යෝජනාව විදිහට මා කතා කරන්න, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ඇති වූ ආර්ථික වෙනස් වීම. දැන් කරුණු තුනක් කතා කරා. හතරවෙනි කරුණ දුවේ පුතේ මෙතෙක් කාලයක් අපි දන්නවා රාජාණ්ඩු සමය තුල සිටම අපි රජයට ආදායමක් අපි උපයන දෙයින් අපි මුදලක් ගෙවන්න ඕනේ. අපි අදටත් ගෙවන ඕනේ බදු. නිසා අතීතයේදී රාජාණ්ඩු සමය තුලදී බොහෝ දුරට තිබුණේ ඒත් එකම පෘතුගීසි ලන්දේසි සමය තුලදී සුළු වශයෙන් මුදල් භාවිත වුණත් බොහෝ දුරට බාණ්ඩ වලින් තමයි බදු ගෙවුවේ. නිසා අපි ඒවට කියවා ඍජු බදු කියලා. අදටත් ඍජු බදු ගෙවන බොහෝ පිරිසින් අභෝගකවට කරට ඉන්න ධනවතුන්ගෙන්ම හිනිපෙත්තේම ඉන්න පිරිස තමයි ඍජු බදු ගෙවන්නේ. අපි දරුවනේ ගෙවන්නේ වක්‍ර බදු. එහෙනම් මේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණත් එක්ක දුවේ පුතේ මෙතෙක් අය කළ ඍජු බදු වෙනුවට වක්‍ර බදු ක්‍රමය හඳුන්වා දුන්නා. වක්‍ර බදු ක්‍රමය හඳුන්වා දුන්නා. විශේෂයෙන්ම මාළු බද්ද, ඒත් එක්කම ඉඩම් බද්ද, මත්පැන් බද්ද ආදී ඍජු වශයෙන් අය කළ බදු වර්ග, මේ අතරතුර බොහෝ බදු වර්ග තිබුණා ඍජු වශයෙන් අය කළ, මෙන්න මේ බදු වර්ග වෙනුවට වක්‍ර බදු හඳුන්වා දුන්නා. උදාහරණයක් අපි හිතමුකෝ ධීවර කටයුතු වලදී ධීවරයන් විසින් අල්ලන ලද මාළු වලින් පංගුවක් කෙලින්ම ගෙවන්න ඕනේ බදු විදිහට. නමුත් ඒක ඍජු බද්දක්. නමුත් ද්වීපතේ මේ වෙනුවට මේ අල්ලන මාළු වලින් කොටසක් බදු විදියට ගෙවනවා වෙනුවට මේ මාළු ඇල්ලීම සඳහා නැත්නම් දීවර කටයුතු සඳහා අවශ්‍ය වන උපකරණ තිබුණානේ ආම්පන්න, එක්ක දැල්, ඒත් එක්කම බෝට්ටු, ඒත් එක්කම මෙන්න මේ දීවර බෝට්ටු, මෙන්න මේ වාගේ වලට බලපත්‍රයක් නිකුත් කරලා ආදායමක් උපයා ගැනීමට යොමු වුණා. ඒ නිසා ඒක ඍජු බද්දක් නෙමෙයික වක්‍ර බද්දක්. අපි අද දවසේ තෝනතරම් අපි ප්‍රවාහනයේදී විශේෂයෙන් අපිට මොනවා හෝ මෝටර රථයක් හරි එහෙම නැත්නම් යතුරුපැදියක් අවමාසයෙන් යතුරුපැදියක් හරි තියෙනවා නම් අපි ඒකට බදු මුදලක් දෙනවා. ආදායම් බලපත්‍රය මිලදී ගන්න ඕන, ලයිසන් ඉන්ෂුරන්ස් මිලදී ගන්න ඕන, මෑතකදී ආවා මේ දුම් වාර්තා. ඉතින් ඔන්න ඔය වාගේ දේවල් වලට අපි රජයට යම් මුදලක් දෙනවා. ඉතින් ඒව තමයි මේ පුතේ වක්‍ර බදු කියන්නේ. ඉතින් අන්න ඒ වාගේ මේ බලපත්‍රයක් නිකුත් කරලා ආදායම් උපයා ගැනීම සඳහා යොමු වුණා. මොකද මේ වලින් කවමදාවත් කෙනෙකුට පැනලා යන්න බෑ. වක්‍ර බදු වලින් මගහැරියක් ඍජු බලු බදු වලින් ඍජු බදු වලින් මගහැරියක් මොනම වෙලාවකවත් වක්‍ර බදු වලින් මගහරින්න බෑ කෙනෙකුට. එහෙමනම් දුවේ පුතේ ඔය විදිහට ඍජු බදු වෙනුවට වක්‍ර බදු ක්‍රමය හඳුන්වා දුන්නා. ඒත් එක්කම තව කරුණක් විදිහට ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භ කරා. ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භ කරා. මේ සඳහා ප්‍රධාන හේතුව වුණේ දුවේ පුතේ මේ වතු වගාව සඳහා ධනය ආයෝජනය කරන ව්‍යවසායකයින්ට සාධාරණ පොලියට පහසුදායි ලෙස මුදල් ලබා ගැනීම, කියන්නේ ණය මුදලක් ලබා ගැනීමට සහනදායි පොලි පදනමක් මත මුදල් ලබා ගැනීම සඳහා, ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසා දීමේ අරමුණින් තමයි මෙන්න මේ දිවයිනේ ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භ කරේ. ඊට අමතරව දුවේ පුතේ තවදුරටත් ආර්ථික වෙනස් වීම ගැන කතා කරපුවාම මේ වතු වගාවේ ආරම්භ වීම, වතු වගාව සඳහා ප්‍රබල අනුග්‍රහයක් රජයෙන් ලැබීම සහ ඒ තුලින් එතෙක් ලංකාවේ පැවතුණු යැපුම් කෘෂි කර්මාන්තේ නැත්තම් ස්වාම්පෝෂිත ආර්ථික රටාව බිඳ වැටෙන්න පටන් ගත්තා. යැපුම් කෘෂි කර්මාන්තේ ඊට සමගාමීව ස්වාම්පෝෂිත ආර්ථික රටාව බිඳ වැටෙන්න පටන් ගත්තා. ඔන්න ඔය කරුණු කාරණා සියල්ලම කෝල්බ්‍රුක් යෝජනා සහ ඊට සමගාමීව මෙරට ඇති වූ ආර්ථික ප්‍රතිසංස්කරණ. අවසාන ආර්ථික ප්‍රතිසංස්කරණය විදිහට මම ගන්නවා මේ වතු වගාව දියුණු වීමත් සමග උඩරට ප්‍රදේශයේ සහ පහතරට ප්‍රදේශ සම්බන්ධ කිරීමේ අපේක්ෂාවෙන් ඔවුන් මොකද කරේ? මහා මාර්ග ජාලයන්, දුම්රිය මාර්ග ජාලයන් ඒට සමගාමීව සංනිවේදන පහසුකම් වැඩි දියුණු කරා. ඒ නිසා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත් ආරම්භ වුණා ශ්‍රී ලංකාව තුළ. එහෙනම් දුවේ පුතේ අපි අද දවසේ මේ කතා කරන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී මෙරට ඇති වූ සමාජ පරිවර්තනයන් අතරින් මේ වෙද්දි කතා කරේ දුවේ පුතේ ආර්ථික රටාවේ ඇති වූ වෙනස් වීම. ආර්ථික රටාවේ ඇති වූ වෙනස් වීම. මම ඒ කතා කළ ආර්ථික රටාවේ ඇති වූ වෙනස් වීම නැවත සාරාංශගත කිරීමක් කරන්නම්. පළවෙනියෙන්ම අපි කතා කරා මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ නිසා තමයි ප්‍රබල ලෙසම මෙරට ආර්ථික රටාවේ වෙනස්කම් ඇති වුණේ. ඒ අතර වඩා වැදගත් වූ වෙනස්කම් විදියට තිබුණේ රජයේ නව ඉඩම් ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම. රජය නව ඉඩම් ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම පළවෙනි කරුණ විදියට කතා කරා. ඊට පස්සේ මම කතා කරා අනිවාර්ය සේවා රාජකාරීකමේ අහෝසි කරලා දැමීම. තුන්වෙනි එක විදියට කතා කරා රජයේ වෙළඳේ කාධිකාරයේ අහෝසි කරලා දැමීම. හතරවෙනි එක ඍජු බදු ක්‍රමය වෙනුවට වක්‍ර බදු ක්‍රමයක් හඳුන්වා දීම. පස්වෙනි කරුණ කතා කරා ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භ කිරීම. හයවෙනි කරුණ විදියට කතා කරා වතු වගාවේ ආරම්භ වීමත් සමග, විශේෂයෙන් වතු වගාව ආරම්භ වීම හා ඊට සමගාමීව මෙරට තිබුණු යැපුම් කෘෂිකර්මාන්තය බිඳ වැටීම. යැපුම් කෘෂිකර්මාන්තය බිඳ වැටීම. අවසාන කරුණ විදියට කතා කරා යටිතල පහසුකම් වල ප්‍රවර්ධනයක් ඇතිවීම. එහෙමනම් දුවේ පුතේ මේ විදිහට කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ සමග ලංකාවේ ආර්ථික රටාවේ ඇති වූ ප්‍රබල වෙනස්කම් හතක් ගැන කතා කරා. ඊට වඩා බොහෝ වෙනස් වීම් තිබුණා. නමුත් අපිට මේ 11 වසර විසේ නිර්දේශයේ තුල තියෙන පාඩම ඇසුරින් කතා කරද්දී මේ කරුණු කාරණා හත බොහොම ප්‍රමාණවත්. ඔබගේ අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ආර්ථික රටාවේ ඇති වූ වෙනස් වීම් පිළිබඳව ප්‍රශ්නයක් ඇසුවොතින් අපිට කරුණු කාරණා 3ක් 4ක් උපරිමයෙන් මතක තියාගත්තොත් ප්‍රමාණවත්. නමුත් දරුවනේ මම කරුණු 7ක් විතර සාකච්ඡා කළා. ඔබ මින් කරුණු කිහිපයක් විස්තරාත්මකව පිළිතුරකට ගොනු කරන්න හැකි පරිදි මතක තියාගන්න. එහෙමනම් දුවේ පුතේ මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණත් එක්ක ශ්‍රී ලංකාවට ඇති වූ තවත් වැදගත්ම දෙයක් තමයි දරුවනේ මේ වතු වගාවේ ආරම්භ වීම. පෘතුගීසි ලන්දේසීන්ගේ කාලයේදී කෝපි වගාවට වඩා, විශේෂයෙන්ම තේ වගාවට වඩා, රබර් වගාවට වඩා වැදගත් උනේ කුළුබඩු වර්ග සහ විශේෂයෙන්ම කුරුඳු වගාව. නමුත් ඉංග්‍රීසියෙන් උඩරට ප්‍රදේශයක් යටත් කර ගැනීමෙන් පසුව ක්‍රියාත්මක කළ මේ නව ඉඩම් ප්‍රතිපත්තිය නිසා බොහෝ දුරට වතු වගාව සඳහා බොහෝ විදේශීය ආයෝජකයන් යුරෝපීය ආයෝජකයන් ලංකාවට ඇවිල්ලා මෙරට තියෙන ඉඩම් මිලදී අරගෙන වුන් විශේෂයෙන්ම කෝපි වගාව, තේ වගාව, රබර් වගාව වැනි මහා පරිමාණ වතු වගාවන් සඳහා යොමු වුණා. එහෙම නම් දුවේ පුතේ ඉංග්‍රීසීන් අපේක්ෂා කළ ලන්දේසීන්ගේ පාලන සමය තුලදී ලන්දේසීන් අතිවිශාල ධනස්කන්ධයක් උපයාගත්ත කුරුඳු වෙළඳාම. ඔවුන් කුරුඳු වෙළඳාම සඳහා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරා ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශය තුල. ඒ නිසා අතිවිශාල ධනයක් ආදායමක් ඔවුන් උපයාගත්තා. නමුත් දුවේ පුතේ ඉංග්‍රීසීන්ට ඒ තරම්ම හැකියාවක් අවස්ථාවක් තිබුණේ නැහැ මේ කුරුඳු වලින් අතිවිශාල ලාභයක් උපයා ගන්න. ඒ නිසා මේ කුරුඳු වලින් විශාල ආදායමක් නොලැබුණු නිසා ඉංග්‍රීසි පාලන සමය තුලදී ඔවුන් වෙනත් වැවිලි වර්ග සඳහා වෙනත් වතු වගාවන් සඳහා යොමුණා. ඒ අතර වඩා වැදගත්ම උණු පළවෙනි භෝගයේ බවට පත් උනේ කෝපි වගාව ආරම්භ කිරීම. කෝපි වගාව ආරම්භ කිරීම 1822 ගම්පොළ සිංහපිටියේ 1822 සමාදුවේ පුතේ පළවෙනි කෝපිවත්ත ආරම්භ කරන්නේ ගම්පොළ සිංහපිටියේ පළවෙනි කෝපිවත්ත ආරම්භ කරනවා. ඒ වෙනත් ඒ තුලින් ඉතා විශාල විදිහට මේ කෝපි වගාවට බොහෝ පිරිස් යමුණා. ඇත්තට මේ සඳහා මේ වන විට ඉංග්‍රීසි ආණ්ඩුවේනොත් ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පාලනයගෙන ගිය ඉංග්‍රීසි ආණ්ඩුවේනොත් විශාල අනුග්‍රහයක් ලැබීම නිසා මේ කෝපි වගාව ඉතා ඉක්මනින් මේ උඩරට ප්‍රදේශය තුල ව්‍යාප්ත වුණා. ඒත් එක්ක 1833 පසු විශේෂයෙන් කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කර හඳුන්වා දීමත් එක්ක 1833 ඉඳලා 1850 විතර වෙනකම් අවුරුදු 20කට ආසන්න කාලයක් වෙනකම් ඉතාමත් වේගෙන් උඩරට ප්‍රදේශ තුල කෝපි වගා ව්‍යාප්ත වුණා. මේක ඇත්තටම කෝපි පිස්සුවක් තරමට, මේක උම්මත්තකයක් තරමට, මේක උම්මාදයක් තරමටම මේ කෝපි වගාවට මිනිස්සු යමුණා. නමුත් දුවේ පුතේ මේ කෝපි වගාවේ දියුණුවට මේ උඩරට ප්‍රදේශයේ තුල තිබුණු භෞතික සාධක සේම මේ ආණ්ඩුකාරවරුන් හඳුන්වා දුන්නු ඇතැම් යෝජනා වඩා වැදගත් වුණා මේ කෝපි වගාවේ දියුණුවට. විශේෂයෙන්ම කෝල්බ්‍රුක් යෝජනා, ඒත් එක්කම යුරෝපීය වෙළඳපොලේ කෝපි වලට ලංකාවේ කෝපි සඳහා තිබුණු ඉල්ලුම ඉහළ යාම, ඒත් එක්කම කෝපි වලින් අතිවිශාල ලාභයක් ලබා ගැනීමට හැකියාව ලැබීම, ඉංග්‍රීසීන් විසින් දකුණු ඉන්දීය කම්කරුවන් ඉතාමත් අඩු වැටුප කර ලංකාවට ගෙන්වා ගැනීම නිසා ලාභදායී ස්ථමය ලබා ගැනීමට හැකිවීම, මෙන්න මේ කරුණු කාරණා සියල්ල එක්තැන් වූ කල කෝපි වගාව ශ්‍රී ලංකාව ඉතාමත් සාර්ථකව ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. නමුත් දුවේ පුතේ 1869 දී පමණ මේ කෝපි වගාවට ඒ තරම් සුබදායී අවස්ථාවක් වුණේ නැහැ. හේතුව 1869 දී මේ කෝපි වගාවට දීර රෝගයක් වැළඳුණා. හෙමිලියා වෙස්ට්‍රැක්ටික්ස් කියන දීර රෝගය නිසා මේ කෝපි වගාව සීක්‍රෙන් විනාශ වෙන්න පටන් ගත්තා. අපි කියන්නේ අර බලානිද්දී විනාශ වෙනවා කියලා. අන්න ඒ වාගේ ඉතා ශනිකව එහෙම නැත්නම් ඉතා කෙටි කාලයක් තුළදී මේ කෝපි වගාව බොහෝ දුරට විනාශ වෙන්න පටන් ගත්තා. නමුත් දුවේ පුතේ මේ කෝපි විනාශ වීමත් එක්ක ඉංග්‍රීසි ආණ්ඩුව ඊට විකල්ප විදිහට වෙනත් වැවිලි භෝග හඳුන්වා දුන්නා. විශේෂයෙන් සින්කෝනා, ඒත් එක්කම කොකෝවා වගේ වැවිලි භෝග හඳුන්වා දුන්නා. නමුත් දුවේ පුතේ මේ කෝපි වලින් ලද ආදායම තරම් විශාල ආදායමක් උපයා ගැනීමට ඉංග්‍රීසි ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා දුවේ පුතේ පසු කාලීනව මේ භෝගවලට අමතරව, ඒ කියන්නේ කෝපි වලින් පස්සේ හඳුන්වා දුන්නු කොකෝවා, සින්කෝනා වැනි භෝගවලට අමතරව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඉතාමත් වටිනා තීන්දුව తీරන අරගෙන ලංකාවේ දේශගුණයට ගැළපෙන තත්ත්වයේ තියෙන භෝග වර්ගයක් විදිහට තේ වගාව හඳුන්වා දුන්නා. තේ වගාව ඊට කලින් මේ ඇසෑම් ප්‍රදේශයේ, ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශයට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ තියෙන මේ තේ වගා පිළිබඳව පර්යේෂණ කරලා ලංකාවට තේ වගාව හඳුන්වා දෙනවා. දුවේ පුතේ තේ පැලය හඳුන්වා දෙනවා 1867. ජේම්ස් ටේලර් කියන ඉංග්‍රීසි නිලධාරියා විසින් මහනුවර හේවා හැට ලුල් කඳුර වතුයායේ තේවත්තක් ආරම්භ කරනවා. හෙක්ටයාර් 7000ක් විතර වෙන ඉගෙනකර 18කට පමණ 18ක් පමණ වෙන මෙන්න මේ තේවත්ත තමා ලංකාවේ ආදර්ශ තේවත්ත. මොකද ඒක ඉස්සරලම ආරම්භ කරේ ශ්‍රී ලංකාවේ පවතින උචිත දේශගුණය මිට, කියන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණය මිට උචිත වෙනවද බලන්න. ඉතාමත් සාර්ථකව තේවගාව 19 සියවසේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන්න හැකියාව ලැබුණා. එහෙමනම් ද්වීපපුතේ 1877දී ජේම්ස් ටේලර් විසින් හඳුන්වා දෙන මේ තේපැලයක් සමග ඔබ දන්නවාද ඊට අවුරුදු 30ක් විතර ගියාට පස්සේ, කියන්නේ 1867න් පස්සේ අපි සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරනවා නම් 1894 විතර වෙනකොට, කියන්නේ ජේම්ස් පීරිස් මහතා, ජේම්ස් ටේලර් මහතා හඳුන්වා දුන්නු මේ තේවගාවත් එක්ක වසර දශක 3ක් විතර ගියාට පස්සේ ලංකාවේ තේවගා කළ භූමි ප්‍රමාණය ඔබ දන්නවද අක්කර ලක්ෂ 4ක්. ඒ කියන්නේ අවුරුදු 30ක් වගේ කැටි කාලයක් තුලදී අක්කර 18ක විතර භූමියක් වසා පැතිරුණු මේ තේවගා භූමිය ඊට අවුරුදු 30ක් විතර ගත වීමත් සමග, ඒ කියන්නේ 1894 විතර වෙද්දී මේ තේවගාව නිසා ලංකාවේ උඩරට ප්‍රදේශ තුල අක්කර ලක්ෂ 4ක භූමි ප්‍රමාණයක් වැහිලා ගියා මේ තේවගාව නිසා. ඒ කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුලදී ලංකාවේ තේවගාව ඉතා විශාල විදිහට පුළුල් වුණා. ඒ නිසා තේවගාව තමයි ලංකාවේ ජනප්‍රියම වතු වාර්තිකෙහි ජනප්‍රියම භෝගයේ බවට පත් වෙන්න පටන් ගත්තේ. අදටත් ශ්‍රී ලංකාව ලෝක වෙළඳපොලේ ජාත්‍යන්තර නමක් දිනාගෙන සිටින භෝගයක් තියෙනවා නම් ඒ අන් කවරක්වත් නොව තේවගාව. ඔබ දන්නවද අදටත් සිලෝන් ටී, සිලෝන් කියන නාමයෙන් ලෝක වෙළඳපොලට භාණ්ඩයක් ප්‍රවේශ වෙනවා නම්, භාණ්ඩයක් අපනයනය වෙනවා නම් ඒ අන් කවරක්වත් නෙමෙයි ශ්‍රී ලංකාවේ තේ. අදටත් එහෙමයි. ඒ තරමට ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතාමත් ඉහළ ඉල්ලුමක්, ඉහළ ජනප්‍රියත්වයක් ලෝක වෙළඳපොලේ නිර්මාණය වුණා. නිසා අතීතයේ ඉංග්‍රීසි පාලන සමය තුලත් සිලෝන් ටී කියන නාමයෙන් තමයි ලෝක වෙළඳපොල අපි ආක්‍රමණය කරලා ජයගත්තේ. අදටත් සිලෝන් ටී කියන නාමයෙන් තමයි මේ තේ අපි ලෝකයට අපනයනය කරන්නේ. එහෙනම් මේ තරම් වේගයෙන් ඉතා ඉක්මනින් මේ තේවගාව දියුණු වීම සඳහා කුමන හේතු සාධකද බලපෑවි කියලා අපි කතා කරමු. එහෙනම් ඒ සඳහා ප්‍රධාන හේතුවක් උනේ ලංකාවේ තේ සඳහා ලෝක වෙළඳපොලේ ඉතාමත් හොඳ ඉල්ලුමක් ජනිත වීම. ඊට පස්සේ ලංකාවේ උඩරට ප්‍රදේශ තුල තියෙන සුගම දේශගුණයක් මේ තේවගාවට ඉතාමත් යෝග්‍ය වුණා. ඒත් එක්කම නවීන යන්ත්‍ර සූත්‍ර ගුණාත්මක භාවයෙන් ඉහළ තේ නිෂ්පාදනයක් සිදු කිරීමට හැකිවීම, ඒත් එක්කම දුම්රිය මාර්ග, මහා මාර්ග වැනි යටිතල පහසුකම් දිනු වීම, කෝපි වගාව දිනු වීමට බලපාපු සාධකයක් ලෙසම දකුණු ඉන්දියාවෙන් අඩු වැටුපකට ශ්‍රමය ලබා ගැනීමට හැකිවීම, මෙන්න මේ වාගේ හේතු කාරණාන් නිසා ද්වීපපුතේ තේවගාව ඉතා ඉක්මනින් දියුණුවා. ඊට අමතරව ද්වීපපුතේ පොල් වගාව. හැබැයි පොල් වගාව ඉංග්‍රීසියෙන් හඳුන්වා දුන්නු දෙයක් නෙමේ. මේ වෙන විට ශ්‍රී ලංකාවේ පොල් වතු තිබුණත් මහා පරිමාණ පොල් වතු විදියට මේවා ප්‍රවර්ධනය කිරීම ආරම්භ කරන්නේ බොහෝ දුරට ද්වීපපුතේ මේ ඉංග්‍රීසියෙන්ගේ පාලන සමය තුලදී. එහෙමනම් තේ පොල් වගාව, ඊට පස්සේ කෝපි වගාව වගේම ඉංග්‍රීසියෙන් විසින් රබර් වගාවත් හඳුන්වා දෙනවා. ඉංග්‍රීසියෙන් විසින් රබර් වගාවත් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනවා. එහෙනම් ද්වීපපුතේ 1876 තමයි ගම්පහ සෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ තමයි ලංකාවේ ප්‍රථම රබර් පැලය රෝපණය කරන්නේ. 1876 ගම්පහ සෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ තමයි මෙන්න මේ ප්‍රථම රබර් පැලය රෝපණය කරන්නේ. ඒ නිසා රබර් වගාවත් ඉතා ශීඝ්‍රයෙන් ශ්‍රී ලංකාවේ මේ කඳුකර ප්‍රදේශවල, විශේෂයෙන් ඉහළම කඳුකර ප්‍රදේශවල නෙමේ මේ අඩතැන්න වාගේ ප්‍රදේශවල රබර් වගාව දියුණුවා. විශේෂයෙන් කෑගල්ල, ඒත් එක්කම රත්නපුර, කලුතර වාගේ ප්‍රදේශවල, ඉතාමත් හොඳින් ගම්පහ ප්‍රදේශ වාගේ ප්‍රදේශ තුල දිස්ත්‍රික්කවල ඉතාමත් හොඳින් මේ රබර් වගාව ව්‍යාප්ත වෙලා ගියා. විශේෂයෙන්ම මේ වෙද්දී ලෝක වෙළඳ පොලේ රබර් සඳහා ඉතා හොඳ ඉල්ලුමක් ලැබුණා. මෙන්න මේ වාගේ හේතු සාධක නිසා ලංකාවේ තේ වගාවට සමගාමීව, කෝපි වගාවට සමගාමීව රබර් වගාවෙත් යම් ප්‍රවර්ධනයක් සිද්ධ වුණා. එහෙනම් දුවේ පුතේ මේ ඉංග්‍රීසි පාලන සමය තුලදී හඳුන්වා දුන්නු මේ වතු වගාව පිළිබඳවත් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති. අපි මෙතෙක් වේලා කතා කළේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ඔවුන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කළ යම් යම් ප්‍රතිසංස්කරණ යෝජනා නිසා ආර්ථිකමය වශයෙන් ඇති වූ වෙනස් වීම මොනවාද කියන එක අපි කතා කළා. එහිදී ප්‍රධාන වශයෙන් ආර්ථික වශයෙන් ඇති වූ යෝජනා හතක් දුවේ පුතේ ඔබට මම සාකච්ඡා කළා. ඊට අමතරව අපි කතා කළා මේ කෝල්බ්‍රුක් යෝජනා සමග වතු වගාව හඳුන්වා දීමත් එක්ක වතු වගාවේ ඇති වූ ප්‍රවර්ධනයක් ගැන දුවේ පුතේ මා සාකච්ඡා කළා. එහිදී කුරුඳු වෙළඳාමෙන් විශාල ආදායමක් ඉංග්‍රීසීන්ට ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ ලන්දේසි පාලන සමය තුලදී. සේම ඉන්පසුව අපි කතා කරා ඊට විකල්ප විදිහට කෝපි වගාව, කොකෝවා වගාව, සින්කෝනා වගාව, ඒත් එක්ක විශේෂයෙන් තේ වගාව, රබර් වගාව වැනි මෙන්න මේ වතු භෝග හඳුන්වා දීමත් එක්ක ඔවුන් විශාල ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. එහෙමනම් දුවේ පුතේ අපි කතා කරන මේ ප්‍රධාන මාතෘකාව ඔස්සේ අපිට කතා කිරීමට තියෙනවා තවත් කොටසක්. ඒ තමයි අපි කතා කරේ මේ ප්‍රධාන මාතෘකාවේ එක කොටසක් විතරයි. කියන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල ඇති වූ සමාජ පරිවර්තනයන්හි එක් කොටසක් විදිහට කතා කළේ ආර්ථිකයේ ඇති වූ වෙනස් වීම පමණයි. එහෙමනම් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී අපි කතා කළ යුතුයි සමාජීය වශයෙන් මොන වගේ වෙනස්කම් ද ඇති වෙන්නේ. සමාජීය වශයෙන් ඇති වූ වෙනස්කම් මොනවාද කියන්නේ. එහෙනම් මේ සමාජීය වශයෙන් ඇති වූ වෙනස්කම් අතරින් ප්‍රබල වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඒ අතර ප්‍රමුඛයා බවට පත් වුණ නැත්නම් ප්‍රමුඛතම සමාජීය වෙනස් වීම බවට පත් වෙන්නේ දුවේ පුතේ අලුතින් මධ්‍යම පන්තියක් ලංකාවේ බිහිවීම. අලුතින් මධ්‍යම පන්තියක් ලංකාවේ බිහිවීම. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු සමයේ පැවති කාලයේදී රජතුමාට බොහෝ සමීපව සේවය කරපු ප්‍රභූ පිරිසක් හිටියා. ඔවුන්ට අපි කියවා රදලවරු කියලා. එහෙමනම් රජුට රජුගේ පාලන කටයුතු වඩා කාර්යක්ෂම කර ගැනීම සඳහා සේම පහසු කර ගැනීම සඳහා සේවය කරපු පිරිස තමයි රදලවරු. අපි දන්නවා මහාධිකාරම් ධූරයේ සිට ගමක පාලනය දක්වා මෙන්න මේ ධූරාවලිය පරිපාලන ධූරාවලිය ගලාගෙන ගියපු ආකාරය අපි දන්නවා. නමුත් මේ මධ්‍යම පන්තිය ශ්‍රී ලංකාවේ බිහි වුණේ බොහෝ දුරට බ්‍රිතාන්‍ය පාලන සමය තුල. නමුත් රාජාණ්ඩු සමය තුල රජුට සමීපව කටයුතු කළ පිරිස උනේ ප්‍රභූවරු. එහෙමනම් මේ ඉංග්‍රීසි පාලන සමය තුල ලංකාවේ මෙන්න මේ රජු වටා සිටි ප්‍රභූ පැලැන්තිය අභාවයට යන්න පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමයේ බිඳ වැටීමත් සමගාමීව රාජාණ්ඩු සමය තුලදී වඩා බලවත් වූ ප්‍රභූ පැලැන්තිය රාජාණ්ඩු සමයේ බිඳ වැටීමත් එක්ක මේ ප්‍රභූ පැලැන්තියත් අභාවයට යන්න පටන් ගත්තා. මේ වෙනුවට මේ සමාජය තුල ගොඩනැගුණු පිරිස තමයි දුවේ පුතේ නව මධ්‍යම පන්තිකය. නව මධ්‍යම පන්තිකය. එහෙනම් අපි බලමු මේ නව මධ්‍යම පන්තිය කෙලෙසද බිහි වෙන්නේ කියලා. කෙලෙසද බිහි වෙන්නේ. මේ සියල්ලටම ප්‍රධාන හේතු උනේ මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ තුලින් ධනවාදී ආර්ථික රටාවක්, දැඩි තරගකාරී ආර්ථික රටාවක් හඳුන්වා දී. ඒ තුල මොකද උනේ? මෙතෙක් පැවතුණු සාම්ප්‍රදායික ක්‍රම මගින් ධනය උපයාගත්තු තත්ත්වය වෙනුවට මිනිස්සුන්ට ධනය උපයා ගැනීමේ වෙනත් විකල්ප මාර්ග හම්බුණා. විකල්ප මාර්ග රැසක් ගොඩ නැගුණා. විකල්ප මාර්ග රැසක් මේ ප්‍රවේශ වුණා මේ බ්‍රිතාන්‍යයන්ගේ තිබුණු ආර්ථික දර්ශනයත් සමග. එතකොට මේ විදිහට මේ නව මාර්ග රැසක් බොහෝ දුරට බිහි වුණේ වතු වගාව මුල් කරගෙන. වතු වගාව මුල් කරගෙන වතු ආර්ථිකය මුල් කරගෙන. ඒත් එක්ක මේ වතු කරයට අවශ්‍ය විවිධ අතරමැද යෙදවුම් සපයන කොන්තරක්කාරයෝ විදිහට, ඒක එක්කම අරක්කු නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඒ කටයුතු පිළිබඳව මිනිරන් කර්මාන්තයේ කටයුතු පිළිබඳව තොග හා සිල්ලර වෙළඳාම පිළිබඳව ප්‍රවාහන කටයුතු හා පොල් වගාව ආදිය සඳහා මෙන්න මේ කියෝ බොහෝ කරුණු කාරණා සඳහා අපේ සිංහලින්ට නැත්නම් සෝයත සිංහලින්ට නෙමෙයි සෝදේශිකයින්ට ධනය ආයෝජනය කිරීමට අවස්ථාව ලැබුණා මේ ඉංග්‍රීසි පාලන සමය තුළ. නිසා මේ ධනය ආයෝජනය කරලා මේ සෝදේශිකයෝ අතිවිශාල ධනස්කන්ධයක් එමුණත් අතිවිශාල ධනයක් උපයා ගත්තා. තේරුණාද? මේ අතිවිශාල ධනයක් උපයා ගත්තා. මේ ධනය උපයාගෙන ඔවුන් තමන්ගේ දරුවන්ට මේ දේශීය වශයෙන් දෙන අධ්‍යාපනයේ හැරුණු විට විදේශ රටවල විශේෂයෙන් එංගලන්තයේ තියෙන විශ්වවිද්‍යාලවලට තමන්ගේ දරුවෝ යවලා ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යයනය කටයුතු හමාර කරලා උසස් අධ්‍යාපනයට ඔවුන්ට වරම් ලබා දීලා ඔවුන් මේ උසස් අධ්‍යාපනය ලබාගෙන නැවත ලංකාවට එන්නේ මේ ලංකාවෙන් ගියපු මිනිස්සුන්ට වඩා හාත්පසින්ම වෙනස් සිතුම් පැතුම් තියෙන මිනිස්සු විදියට බොහෝ දුරට වුන් මේ දේශීය සංස්කෘතිය පසෙකදා යුරෝපීය සංස්කෘතිය කියන්නේ බටහිරකරණය වෙළඳගත්තු පිරිසක් බවට පත් වෙලා වුන් ලංකාවට එනවා යුරෝපීය ඇඳුම් පැළඳුම් අඳින නම්ගම් පවා වෙනස් කරන යුරෝපීය සිතුම් පැතුම් ඔවුන්ගේ සම්ප්‍රදායන් ගරු කරන දේශීය සංස්කෘතිය නොසලකා හරින පිරිසක් බවට පත් වෙනවා ඔවුන් ලංකාවට ඇවිල්ලා මෙරට තිබුණු ඉහළම පෙළේ රැකියා කරන්න පටන් ගත්තා. විශේෂයෙන් නීතිඥ වෘත්තිය, එක්කම ඉංජිනේරුවෝ, මිනින්දෝරුවෝ, ලිපිකාරයෝ විශේෂයෙන් සිවිල් සේවයේ වැනි අලුත් රැකියා ජනිත වෙලා තිබුණා මේ වෙන විට ලංකාව තුළ. මොකද ඉංග්‍රීසින් අනුගමනය කළ මේ අලුත් ආර්ථික ප්‍රතිපත්තිය නිසා. මෙන්න මෙවැනි පසුබිමක් තුළ මේ වගේ නිරත වෙමින් විශාල ආදායමක් ලබාගෙන විශේෂයෙන් ඔවුන් ඉංග්‍රීසි අධ්‍යාපනය තිබුණා. මොකද කෝල්බුක්ින් විසින් ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය ඉංග්‍රීසි අධ්‍යාපනයක් ක්‍රියාත්මක කරා. ඉතින් ලංකාව තුල හිටපු හැමෝටම රට යන්න අවස්ථාවක් ලැබුණෙත් නැහැ. ලංකාව තුල හිටපු බොහෝ දෙනා ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු වීමත් එක්ක එක පැත්තකින් උගත් මධ්‍යම පන්තියක් බිහි වුණාseම තවත් පැත්තකින් ධනෙ උපයාගත් මධ්‍යම පන්තියක් බිහි වුණා. මේ විදිහට මේ මධ්‍යම පන්තිය ගත්තා මේ ආකාරයේ ප්‍රවේශ කොටස් දෙකක් තිබුණාම දෙකක් තිබුණා එකක් අපි කියවා උගත් මධ්‍යම පන්තිය සහ අනිත් පැත්තෙන් ධනය උපයාගත් මධ්‍යම පන්තිය. මෙන්න මේ සියලු පිරිස සමාජයේ ඉහළ තලයේම වැජඹුණා ඔවුන්ට උසස් ජීවන තත්ත්වයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. උසස් ජීවන තත්ත්වයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒ නිසා දුවේ පුතේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණත් එක්ක සමාජීය වශයෙන් ඇති වූ වෙනස්කම් අතර වඩා වැදගත් වෙනස්කමක් විදිහට දුවේ පුතේ මම මේ සාකච්ඡා කරේ පළවෙනි කරුණ විදිහට මධ්‍යම පන්තියක් බිහිවීම. එහෙනම් සමාජීය වශයෙන් ඇති වූ ප්‍රබල වෙනස් වීමක් තමයි මධ්‍යම පන්තියක් බිහිවීම. මධ්‍යම පන්තියක් බිහිවීම. ඒත් එක්කම මේ මධ්‍යම පන්තියට සාපේක්ෂව කම්කරු පන්තියකුත් බිහි වුණා. කම්කරු පන්තියක් දිනනවා. එහෙනම් අපි බලමු මේ සමාජීය වෙනස් වීම අතර වඩා වැදගත් වෙනස් වීමක් විදිහට තියෙන මේ කම්කරු පන්තිය කෙලෙසද බිහි වුණේ කියලා. ඔබට මතක ඇති කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ තුලින් අපි කතා කරා සාම්ප්‍රදායික පාලන රටාව ලංකාවේ අවසන් වීමත් එක්ක යන රාජාණ්ඩු ක්‍රමයේ අවසන් වීමත් එක්ක අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයටද යම් පහර වැදීමක් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී සිද්ධ වුණා. නිසා මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයේ තුල මොනම දවසකවත් වැටුපට සේවය කරන ශ්‍රමිකයන් පිරිසක් බිහි වුණේ නැහැ. සරලවම කියනවා නම් ශ්‍රමය මුදලට අලවි වුණේ නැහැ. නමුත් දුවේ පුතේ ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවට පැමිණීමත් එක්ක මොකද වුණේ? මෙන්න මේ ඉංග්‍රීසි පාලන සමය තුලදී වැටුපකට ශ්‍රමය අලවින් කරන තත්ත්වයට ශ්‍රමය වැටුපට අලවි වෙන තත්ත්වයට පත් වුණා. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වුණේ මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ තුලදී අනිවාර්ය සේවා රාජකාරීකමේ අහෝසි කරලා දැමීම. මේ ආකාරයට අනිවාර්ය සේවා රාජකාරීකමේ අහෝසි කරලා දැමීම එක්ක එක පැත්තකින් ශ්‍රමය වැටුපට අලවි කරන තත්ත්වයක් පත් වුණාseම වතු වගාවේ වැඩ කර ගැනීම සඳහා විශාල වශයෙන් දකුණු ඉන්දීය කම්කරුවෝ ගෙන්නවා ගත්තා. ඔවුන්ගේ ශ්‍රමය ඉතාමත් ලාභදායි මුදලකට තමයි ලබා ගත්තේ. එහෙනම් දුවේ පුතේ මේ කම්කරු පන්තිය ගත්තාම කම්කරු පන්තිය ආකාර දෙකකින් ගොඩනැගුණා. එකක් තමයි වතුවල වැඩ කරන්න ආපු වතු කම්කරුවෝ කියලා පිරිසක් බිහි වුණා. ඒත් එක්කම අලුතින් ඉංග්‍රීසි පාලන සමය තුලදී ඇති වූ ආර්ථික ප්‍රවේශ වීමත් සමග එනත ආර්ථිකයේ විවිධීමත් එක්ක ලංකාවේ බොහෝ නගර ඉතා දියුණු නගර බවට පත් වුණා. කොළඹ, ගාල්ල, මහනුවර වගේ නගර විශාල වශයෙන් නාගරීකරණයට ලක් වුණා. දියුණු වුණා කියන්නේ අපි කියමු නාගරීකරණයට ලක් වුණා කියලා. ඉතින් මේ නාගරීකරණයට ලක්වීමත් එක්ක මේ නගර ආශ්‍රිතව විවිධ රැකියා අවස්ථා ගොඩනැගුණා. අදටත් අපි දන්නවා මේ ප්‍රදේශවලට සාපේක්ෂව දියුණු නාගරික ප්‍රදේශවල ඉතා පුළුල් ලෙස පැවතුණු විවිධාකාර ස්වරූපයේ රැකී රක්ෂා තියෙනවා. තේරුණා? රැකී රක්ෂා බොහෝ දේ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ වාගේ එදා කාලෙත් මේ අලුතින් බිහි වෙච්ච නගර ආශ්‍රිතව විවිධ රැකියා තිබුණා. විශේෂයෙන් බඩු බෑම, බඩු පැටවීම, අපි දන්නවා රෙදි සේදීම්, කරත්ත මගින් ප්‍රවාහන කටයුතු, මම්මාවත් උම්රේ මාර්ග හැදීමේදී කම්කරුවන් විදිහට කටයුතු කරපු ආකාරය. මෙන්න මේ හේතුව නිසා වතුකරය තුල වතුකම් කරුවන් පිරිසක් බිහි වූයේ යම්සේද ඒහා සමානවම නගර තුලත් නාගරික කම්කරුවන් පිරිසක් බිහි වුණා. එහෙනම් ඔන්න දුවේ පුතේ එක පැත්තකින් මධ්‍යම පන්තිකයන් බිහි වෙනවාට සමගාමීව සමාජීය වෙනස් වීම වලදී කම්කරු පන්තියකුත් බිහි වුණා. කම්කරු පන්තියකුත් බිහි වුණා. නමුත් දුවේ පුතේ මේ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය හිතූ තරම් යහපත් වුණේ නැහැ. එහපත් නොවුණු නිසා ඕන් නිරන්තරයෙන්ම මේ තමන්ගේ හාම්පුතාලා සමග, එහෙම නැත්නම් මේ මධ්‍යම පන්තිකයන් සමග, එහෙම නැත්නම් අපි මේ කතා කරන මේ වතුවල ධන ආයෝජනය කරලා තියෙන ව්‍යාපාරිකයෝ සමග, ඔවුන් වැඩ කරන ආයතනයේ ප්‍රධානීන් සමග යම් යම් දුරට ගැටුම් ඇති කරගත්තා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. බොහෝ දුරට මේ කම්කරු පන්ති හා ධනපති පන්ති අතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. මොකද මේ කම්කරුවන්ගේ ශ්‍රමයට සරිලන වටිනාකමක්, මූල්‍ය මේ වටිනාකමක් මොනම වෙලාවකත් ලැබුණේ නැහැ. ඒ නිසා බොහෝ දුරට මේ කම්කරුවෝ තමන්ගේ අයිතීන් වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත්තා. වෘත්තීය සංගම් පිහිටෙව්වා, ඒත් එක්කම වැඩ වර්ජන ව්‍යාපාර දියත් කරා. ඔබට මේ දේවල් එදාසේම අදත් ඉතාම හොඳින් පැහැදිලිව පේන්න තියෙන නිසා මේ පිළිබඳ තරම් ගැඹුරට ඔබට හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කම්කරුවන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එදා සහ අදත් හඬ නගනවා. ඒත් එක්කම දුවේ පුතේ 20 සියවස වෙන විට ශ්‍රී ලංකාවේ මේ කම්කරු අයිතීන් වෙනුවෙන් කරපු උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදිහට ඉතාමත් ප්‍රබල ලෙස කම්කරු නැගීම් කම්කරුවන්ගේ නැගීමත් එක්ක ප්‍රබල වැඩ වර්ජන ව්‍යාපාර තුනක් ආරම්භ වුණා. කොළඹ මුද්දනකරුවන්ගේ වැඩ වර්ජනය, කොළඹ රෙදි සෝදන්නන්ගේ වැඩ වර්ජනය සහ කරත්ත කරුවන්ගේ වැඩ වර්ජනය කියලා මේ වැඩ වර්ජන කිහිපයක් ආරම්භ කළා. ඒ තුල නායකයන් බිහි වුණා, කම්කරු නායකයන් බිහි වුණා දුවේ පුතේ. ඒ අනුව නාගරික කම්කරුවන්ගේ කටයුතු සංවිධානයේදී ඒ සඳහා පෙරමුණ ගත්තා ඒ.ඊ. ගුණසිංහ මහතා. ඒ.ඊ. ගුණසිංහ මහතා. ඒත් එක්කම දුවේ පුතේ වතුකම්කරුවන්ගේ නායකයා වෙනුවට වෘත්තීය සංගම් පිහිටුවීම සඳහා නායකත්වය දුන්නා නඩේස අයියර් කියන මහතා. ඒ අනුව වතුකම්කරුවන්ගේ නායකයා ලෙස නඩේසන අයියර්, ඒත් එක්කම නාගරික කම්කරුවන් වෙනුවෙන් ඒ.ඊ. ගුණසිංහ කියන මේ මහත්වරු මේ නාගරික සහ වතුකම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬනගන්න වෘත්තීය සංගම් පිහිටවන්න පටන් ගත්තා. එහෙමනම් දුවේ පුතේ අපි මේ වන විට ඉංග්‍රීසි පාලන සමය තුලදී ආර්ථික වශයෙන් ඇති වූ වෙනස් වීම වගේම සමාජීය වශයෙන් ඇති වූ වෙනස් වීම දෙකක් කතා කරලා ඉතා පුළුල් ලෙස එකින් එකක් තමයි ඉංග්‍රීසි පාලන සමය තුලදී සමාජීය වශයෙන් ඇති වූ වෙනස් වීම වලින් පළවෙනි එක මධ්‍යම පන්තියක් බිහිවීම, දෙවෙනි එක කම්කරු පන්තියක් බිහිවීම. ඒත් එක්කම බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ආර්ථිකය ඇති වූ වෙනස් වීම වගේම සමාජීය ඇති වූ වෙනස් වීම වගේම සංස්කෘතියේ වෙනස් වීම ඇති වෙනවා. සංස්කෘතිය තුල වෙනස් වීම රසක් ඇති වෙනවා. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රවේශ වීමත් එක්ක නැත්නම් ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු වීමත් එක්ක බටහිර අධ්‍යාපන ක්‍රමය ලංකාවට ප්‍රචලිත වෙනවා. ඒත් එක්කම මධ්‍යම පන්තිකයින් මේ බටහිරකරණයට යොමු වීමත් එක්ක ඔවුන්ගේ සිතුම් පැතුම් බොහෝ දුරට බටහිරට ගැති වූ සිතුම් පැතුම් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒ නිසා සමාජය තුළ මේ බටහිරකරණයකට නතුවෙන්න පටන් ගත්තා. මෙන්න මේ වාගේ හේතු සාධක නිසා ඇඳුම් පැළඳුම්, කනබොන ආහාර, මිනිස්සුන්ගේ කතා බහ, ඔය වාගේ බොහෝ දෙන ආචාර සමාචාර විදි බටහිර ගෘහ නිර්මාණ ශිල්ප ආහාර පාන ඉතින් ඔන්න ඔය වාගේ බොහෝ දේවල් බටහිර කරණයට නතු වෙච්ච බොහෝ දේවල් මෙරට සමාජය තුල මුල් බැස ගන්න පටන් ගත්තා. එමන් දූපතේ අපි අවසාන වතාවට නැත් අවසාන වශයෙන් මෙන්න මේ කතා කළ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ඇති වූ ආර්ථික වෙනස් වීම් ඒත් එක්කම සමාජීය වෙනස් වීම් සහ අවසානයේ කතා කළ සංස්කෘතික වෙනස් වීම් වලට අමතරව මේ පාඩම තුලින් අපි තමත් අවසන් මාතෘකා විදියට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ බ්‍රිතාන්‍ය පාලන සමය නිසා ඇති වූ හිතකර සහ අහිතකර බලපෑම් දන්න ඕනම පාලන සමයක් විශේෂයෙන් පෘතුගීසි ලන්දේසීන්ගේ පාලන සමයට වඩා ඉංග්‍රීසි මුළු දිවයිනම 1815 සිට 1948 දක්වා අවුරුදු 133ක් වුන් ශ්‍රී ලංකාව තමන්ගේ ආධිපත්‍යයට නතු කරගත්තු රටක් විදිහට තියාගෙන ඉද්දී බොහෝ දුරට ආර්ථික වෙනස් වීම් සමාජීය වෙනස් වීම් සහ සංස්කෘතික වෙනස් වීම් ඇති වුණාseම එහි හිතකර අහිතකර ප්‍රතිඵල සමාජගත වන්න පටන් ගත්තා. ඒත් එක්කම අපි බලමු මේ හිතකර සාධක නැත හිතකර ප්‍රතිඵල මොනවද මේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී අපට ලැබුණේ. අපි දන්නවා අදටත් විශාල වශයෙන්ම රැල්ලක් එන්න නැත්නම් ජනප්‍රියම භාෂාව බවට රටේපත් වෙන්නේ සිංහල භාෂාවට සමගාමීව මේ ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාව. එහෙමනම් ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂා දැනුම ශ්‍රී ලංකා සමාජය තුල මුල් බැසගත්තා. ඒත් එක්කම මහා මාර්ග ජාල ඒත් එක්කම දුම්රිය මාර්ග සංනිවේදන වැනි යටිතල පහසුකම් දිනු කිරීමට හැකියාවක් ලැබුණා ඉංග්‍රීසියෙන්. අදටත් අප බොහෝ දුර මෙන්න මේ ඉංග්‍රීසි පාලන සමය තුල තිබුණු මේ මාර්ග ජාලය මහා මාර්ග දුම්රිය මාර්ග ජාලය තමයි අදටත් ද්වීපතේ අපි භුක්ති විඳින්නේ. ඒත් එක්කම අපේ රටට අපනායන වැවිලි භෝග හඳුන්වා දීමත් එක්ක ලෝක වෙළඳ පොලේදී ශ්‍රී ලංකාව කියන නාමය රැව්පිලි රැව් දෙන්න පටන් ගත්තා. සිලෝන් කියන නාමය රැව්පිලි රැව් දෙන්න පටන් ගත්තා. මෙන්න මේ වාගේ බොහෝ සාධනීය සාධක බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී අපිට ලැබුණා. ඒත් එක්කම බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී අපිට ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් ලැබුණා. ඒත් එක්කම කාර්මික විප්ලවයේ බලපෑම් 20 වන සියවසේදී මුල් කාලයේදී ලංකාවට ලැබුණා. එහෙමනම් මෙන්න මේ සාධනීය ලක්ෂණත් බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී අපිට භුක්ති විඳින්න ලැබුණු සාධනීය ලක්ෂණ බවට පත් වුණා. ඒත් එක්කම අහිතකර බලපෑම්ද දරුවනේ සමාජගත වෙන්න පටන් ගත්තා. මොකද එහි වඩා වැදගත්ම මේ අහිතකර ප්‍රතිඵල කිහිපයක් මම පෙළගස්වන්නම්. වැදගත්ම එකක් වුණා බටහිර සංස්කෘතිය මෙරට තුල පැතිර යාමත් සමග සාම්ප්‍රදායික සංස්කෘතියේ බොහෝ ලක්ෂණ වියකී යන්න පටන් ගත්තා. ඒවා නැති වෙලා යන්න පටන් ගත්තා. ඒත් එක්කම අපි බොහෝ දුරට මධ්‍යසාර එහෙම නැත්නම් මත්පැනට යොමු වූ ලොල්ලු ජාතියක් බවට පත් වෙන ද්වීපතේ මෙන්න මේ ඉංග්‍රීසි පාලන සමය තුලදී තමයි වඩා වේගයෙන් මත්පැනට යොමු වෙන්නේ. ඊට අමතරව ඉඩම් අහිමි මං කියන්නේ පෝල්බුක් විසින් හඳුන්වා දුන්නු නව ඉඩම් ප්‍රතිපත්ති නිසා ඉඩම් අහිමි පිරිසක් බිහි වුණා. අදටත් උඩරට ප්‍රදේශ තුල මේ වතු වතුකරේ වැඩ කරන්න ගෙනාපු දකුණු ඉන්දිය සම්කරුව තමයි මේ ඉඩම්වල බොහෝ දුරට හිමිකාරත්වය ලබාගෙන සිටින්නේ. ඒ නිසා ඉඩම් අහිමි ජනතාවක් බිහි වුණා. ඒත් එක්කම ස්වංකෝෂිත ආර්ථික රටාව බිඳ වැටුණා. දේශීය සම්ප්‍රදායන් දේශීය දැනුම අභාවයට යන්න පටන් ගත්තා. ගම් සභාවැනි වටිනා ආයතන විනාශ වෙන්න පටන් ගත්තා. එහෙමනම් දරුවනේ ඔන්න ඔය වාගේ බ්‍රිතාන්‍ය පාලන සමය නිසා ඇති වූ හිතකර අහිතකර ප්‍රතිඵල තමයි අපි මේ වෙද්දි සාකච්ඡා කරේ. එහෙමනම් දුවේ පුතේ අපිට නියමිත වෙලා තියෙන පැයකට ආසන්න කාලය තුලදී අද මා ඔබ සමග සාකච්ඡා කළේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ඇති වූ සමාජ පරිවර්තනයන් ගැන මම නැවතත් මේ පාඩම සාරාංශගත කිරීමක් ඔබට ඉදිරිපත් කරන්නම්. ඔබගේ දැනගැනීමේ පහසුව සහ අධ්‍යයනයේ පහසුව සහ මතක තබා ගැනීමේ පහසුව සඳහා මා මුලින්ම සාකච්ඡා කළේ ආර්ථික වශයෙන් ඇති වූ වෙනස් වීම. ආර්ථික වශයෙන් ඇති වූ වෙනස් වීම බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී මම හිතන්නේ ආර්ථික වශයෙන් ඇති වූ වෙනස් වීම හතක් විතර මා සාකච්ඡා කළා. මා ඉතාමත් කෙටියෙන් නැවතත් කියන රජයේ ඉඩම් ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම, ඒත් එක්කම අනිවාර්ය සේවා රාජකාරිකමේ අහෝසි කිරීම, ඒත් එක්කම රජයේ වෙළඳ ඒකාධිකාරයේ අහෝසි කිරීම, ඍජු බදු වෙනුවට වක්‍ර බදු ක්‍රමය හඳුන්වා දීම, ඉතිරි කිරීමේ බැංකුවක් ආරම්භ කිරීම, වතුවගාව ආරම්භ කිරීමත් සමග ස්වංකෝසිත ආර්ථික රටාවේ බිඳ වැටීම යටිතල පහසුකම් දියුණු වීම කියන මෙන්න මේ ආර්ථික වෙනස් වීම රැසක් ඇති වුණා. ඒත් එක්කම අපි වතුවගාවේ ආරම්භයක් ගැන කතා කරා. කුරුඳු වලට සමගාමීව කෝපි වගාව ආරම්භ කිරීම ගැන කතා කරා. කෝපි වගාව දියුණු වෙච්ච ආකාරය ගැන කතා කරා. ඒ සඳහා තුඩු දුන්නු හේතු සාධක කතා කරා. කෝපි වගාවේ පරිහානිය ගැන කතා කරා. ඊට පසුව ආරම්භ කරපු කෝපිහා කෝපි වගාවෙන් පසු ආරම්භ කරපු කොකෝවා සහ සින්කෝනා වගාවන් ගැන අපි කතා කරා. ඊට පස්සේ මේ වගාවන් වලින් පස්සේ තේ වගාව ගැන කතා කරා. තේ වගාවේ ආරම්භය ගැන කතා කරා. ඒ සඳහා මූලිකත්වයේ ගත්තේ කවුද කියන එක කතා කරා. තේ වගාව සඳහා තේ වගාවේ ප්‍රවර්ධනයට දියුණු වීම සඳහා මොනවාගේ භෞතික සාධක මානවීය සාධක බලපෑවේද කියලා කතා කරා. තේ වගාව මොනතරම් වේගයෙන් දියුණු වුණාද කියලා කතා කරා. ලෝක වෙළඳ පොලේ ශ්‍රී ලංකාවේ තේ වගාවට තේ නිෂ්පාදනයන්ට මොනතරම් ප්‍රසිද්ධියක් ලැබුණාද කියලා අපි කතා කරා. ඊට පස්සේ රබර් වගාව ගැන කතා කරා. රබර් වගාව මේ ප්‍රදේශ තුල උඩ රට ප්‍රදේශ තුල මේ තරම් දියුණු වීම සඳහා තුඩු දුන්න හේතු සාධක කතා කරා. එහෙමනම් මේ පුතේ මේ වතු වගාව ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ආශ්‍රිතව බොහෝ දිස්ත්‍රික්කවල විශේෂයෙන් මහනුවර, නුවරඑළිය, රත්නපුර, මාතර, ගාල්ල, බදුල්ල, කෑගල් වගේ බොහෝ දිස්ත්‍රික්කවල දුවේ පුතේ මෙන්න මේ තේ වගාව, රබර් වගාව වැනි වටිනා වතු වගාවන් සඳහා වඩා වැදගත් දිස්ත්‍රික්කයන් බවට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක ඊ අවුරුද්දේට ඉස්සරලා අවුරුද්දේ මෙන්න මේ වතු වගාවේ නියලී තිබෙන නැත්නම් වතු වගාවට යොදා ගත හැකි මේ උඩරට ප්‍රදේශ තුල එහෙම නැත්නම් මේ තෙත් කලාපය තුල තියෙන දිස්ත්‍රික්ක මොනවද කියලා ප්‍රශ්නයක් අහලා තිබුණා. එහෙමනම් දුවේ පුතේ ඊළඟට අපි සාකච්ඡා කළේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ඇති වූ ආර්ථික පරිවර්තන, සමාජීය පරිවර්තන ගැන කතා කරද්දී සමාජීය පරිවර්තනේ වඩා වැදගත් වුණා. වතු වගාවෙන් පස්සේ සමාජීය පරිවර්තනයන් විදිහට දුවේ පුතේ මධ්‍යම පන්තිය බිහිවීම, ඒත් එක්කම කම්කරු පන්තියක් ගැන අපි කතා කරා. කම්කරු පන්තියේ බිහිවීම ගැන කතා කරා. ඉන් පස්සේ අපි කතා කරා බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ආර්ථික සමාජීය වෙනස් වීම වගේම සංස්කෘතියේ ඇති වූ වෙනස් වීම මොනවාද කියන එකත් දුවේ පුතේ අපි සාකච්ඡා කළා. අවසන් වතාවට අපි සාකච්ඡා කිරීමට බඳුන් කළේ මේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී මෙරටට ලැබුණු හිතකර සහ අහිතකර, එහෙම නැත්නම් යහපත් සහ අයහපත් ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳ. එහිදී යහපත් ප්‍රතිඵල කිහිපයක් කතා කරා. ඉංග්‍රීසි භාෂාව හඳුන්වා දුන්න, යටිතල පහසුකම් දියුණු වීම, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුලින් පාර්ලිමේන්තු ක්‍රමයක් අපිට ලැබීම, මොනවාගේ හිතකර බලපෑම සහ අහිතකර බලපෑම, රසක් මධ්‍යසාර වලට යොමු වීම, සොදේශීය එනතන් සොදේශීය සංස්කෘතිය පිරිහීම, ගම් සභාව අහෝසි වීම, සම්පෝෂිත ආර්ථික රටාවයි බිඳ වැටීම. ඉතින් ඔන්න ඔය වාගේ කරුණු කාරණා රසක් අපි මේ පාඩම පුරා සාකච්ඡා කරා. එහෙනම් දීපති අපි මේ පාඩම මෙතනින් අවසන් කරනවා. මම හිතන්නේ පස්වෙනි ඒකකයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය කියන පාඩම අද දවසේ අපි සාකච්ඡා කරලා අවසానයි. තවත් මෙවැනිම දවසකින් මෙවැනිම හෝරාවක් තුලින් ඔබ අප හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුබදායි දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. ඒත් එක්කම මා හැමදාමත් සුපුරුදුස කියනවා වගේම රජරට සේවයට සහ තුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් අනේක වාරයක් ස්තුති කරමින් ඔබ සමග දොඩමළු වූ මේ පැයකට ආසන්න කාලය මන් නිමා කරනවා. දරුවනේ මේ වසංගත තත්ත්වයේ තවදුරටත් උත්සන්න වෙමින් පවතින කාලවකවානුවක ඔබ අප මේ ජීවත් වෙන්නේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, තවදුරටත් ඔබගේ අවධානය ඔබගේ සෞඛ්‍ය කෙරෙහි, තමන්ගේ පවුලේ උදවිය කෙරෙහි අවධානය යොමු කරමින් ඉතාමත් හොඳින් සුරක්ෂිතව ජීවත් වෙන්න ඔබ තමා රටේ අනාගතය. නිසා ඔබ සියලු දෙනාටම මේ තත්ත්වය ඉතාම හොඳින් අවබෝධ වෙනවා ඇති. දුවේ පුතේ ඔබ සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න, පරිස්සමෙන් හිටියොත් සතුටින් ඉන්න පුළුවන් ඔබේ පවුලේ සියලු දෙනාත් එක්ක. නිසා ඔබ යම් තාක් දුරට මේ තත්ත්වය පිළිබඳව ඉතාමත් අවධානයෙන් ඔබ සිටිය යුතුයි. ඒත් එක්කම මේ තත්ත්වය පිළිබඳව ඔබට හැකියාව තියෙනවා බොහෝ දෙනා දැනුවත් කරන්න. ඒ නිසා ඔබ ඒ ජාතිය වෙනුවෙන් කරන යුතුකමද ඉටු කරමින් ඔබත් රැකිලා රටත් රැකගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනෙන් මා නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.